මේ කොටස් දෙකක් තියෙන්නේ. මේ කයේ පිහිටලා කයේ හිටගෙන කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි රූප බලන්නේ, සද්ද අහන්නේ, ගඳ සුවඳ ලබන්නේ. මේ කයට චුට්ටක්වත් දැන් සම්බන්ධ නැහැ. මෙයාට පිහිටලා ඉන්න අරස. ඇතාගේ පිට උඩ නැගලා, අස්සයාගේ පිට උඩ නැගලා ඉන්න කෙනා වගේ මේ රූපයේ පිහිටලා ඉන්න හිතෙන් රූප බලනවා, සද්ද අහනවා. ඒ හිතත් නම් කරන චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ කියලා හිතෙන්. ඊට පස්සේ මේ හිත නිසා මේ කයේ සැලවීම වෙනවා. මේ කයට මුකුත් කරන්න බෑ. යන්න ඕනේ කිව්වහම හිතෙන්ම යන්න ඕනේ කියන අදහසට වායෝ ධාතු උපද්දනවා, විඤ්ඤාප්ති රූප උපද්දනවා. ඊට අනුව මේ කය සැලවෙනවා. අර ඔලුබක් නටනවා කියලා එකක් තින් දැකලා ඇති නේද? අර ලොකු රූපයක් ඇතුළට කෙනෙක් බැහැලා ඒක ඇතුළේ ඉඳන් නටනකොට පිටින් නටන කෙනා, ඇතුළේ නටන කෙනා පේන්නේ පිටින් අර ඔලුබක් ඇහෙල්ලේන. ඒ වගේ මේ විඤ්ඤාණය මේ කයට බැහැගත්තාම චුට්ටක තිතන්නේපා මේ කය මම කියලා. මේක නිකම්ම නිකම් වාහනයක චැසියක් වගේ. නිකම්ම නිකම් රූපයක්. මේ රූපය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් තමයි මේ හැම අරමුණක්ම දකින්නේ, අහන්නේ, හිතන්නේ. ඒ හිතෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඕනනම් අපිට තර්කානුකූලව හිතුවේ හැකි. කය මෙහෙමම තිබුණොත් හිත නිරුද්ධ වුණාම විඥාණය නිරුද්ධ වුණොත් එදාට රූප වෙන්නේ නැහැ නේද? සද්ද ඇහෙන්නේ නැහැ නේද? ගඳ සුවඳ දැනෙන්නේ නැහැ නේද? එහෙනම් ඇත්ත තමයි මේ කයට පේන්නේ ඇහෙන්නේ නැහැ, කයේ පිහිටලා ඉන්නේ හිතෙනුයි මේවා දකින්නේ අහන්නේ කියන එක තමන් තර්කානුකූලව දකින්න. එතකොට මේ හිතයි කයයි කියන දෙන්න එකතු වෙලා කරන කෘත්‍ය කටයුත්ත පිරිසිඳ නොදන්නාකම නිසා මම රූප බලනවා, මම සද්ද අහනවා කියන මට්ටමක් අපිට උපාදාන වෙලා. එහෙම වුණාමයි මේ භවයේ හිටින්නේ. එහෙම හිට එහෙම වුණාමයි දැකපු දේ දැක්කයන් පස්සේ තියනවා කියන මට්ටමේ හිටින්නේ. දැන් නාම රූප දෙක පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ කය වෙනම බලනවා, ඒකට හේතු ටික වෙනමම බලනවා. හිත ඒ කය ඇසුරු කරගෙන පවතින හිත, ඒකට කය සම්බන්ධ නැහැ. හිතගෙන ඉන්න තැනක් විතරයි මේ. පොළොක් විතරයි හිතට, පොළොක් මේ කය. එච්චරයි. එතකොට ඒ හිත කියන්නේ නාම කය කියන්නේ මෙන්න මේ දේ නේද කියලා පිළිසිඳ දකිනවා. දැන් ඔන්න ඔය හිතයි කයයි කියන ධර්මතා දෙක නිසා තමයි රූප බලනවා, සද්ද අහනවා, ඉරියව් පවත්වනවා කියන සිද්ධි වෙන්නේ. මේ නාම රූප දෙක පිරිසිඳ නොදන්නා නිසා, නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙලා, පඹයත් පඹය බව නොදන්නාකම නිසා තව සතෙක් කියන අදහස ඇති වුණා වගේ, මේ රූපයත් නාමයත් කියන දෙක දකින්න පඹය වගේ, ඒ දෙක ධර්මතා දෙකක් නේද? ඒ දෙකෙන් වෙන වෙනම කරන කටයුතු නොදන්නාකම නිසා මේ තව සත්වයෙක්, මේ පුද්ගලයෙක්, මේ මම කියන අදහසක් ඇති වෙලා. එතකොට මේ නාම රූප දෙක නොදන්නාකම නිසා මම පුද්ගලයෙක්, සත්වයෙක් කියන අදහසක් ඇති වුණාම ඒ අදහස ආපහු නැඹුරුලා තියෙන කොහටද? අර නාම රූප දෙකටමයි. අපි කියමු පඹය බව, පඹය ඉන්නේ, පඹය බව නොදන්නාකම නිසා මිනිසයා කියන අදහසක් ඇති වුණාම අදහසෙන් බලන්නේ ආපහු පඹය දිහාමයි. පඹයයි පේන්නේ මිනිසෙක් වගේ. ඒ වගේ කනබුන ආහාරෙන් යුක්ත රූපයත්, ඒ රූපය ඇසුරු කරගෙන ඉන්න නාම සිතත් කියන ධර්මතා දෙක පිළිසිඳ නොදන්නාකම නිසා, නොදන්නාකම නිසා මම කියන අදහසක් ඇති වෙනවා නම් දැන් මම කියන අදහස අවිද්‍යාපච්චය සංඛාරා. නාම රූප දෙක පිළිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙච්ච අදහසක්. දැන් සංඛාරපච්චා විඥානං හිතපු විදිහටයි මම කියලා දැනගන්නේ. විඥානපච්චා නාම රූපං දැනගත් එක නැඹුරු වෙලා තියෙන ආපහු මේ රූපය මගේ, මේ වේදනාව මගේ, සංඥාව මගේ, සංකාරය මගේ, විඥානය මගේ කියලා දැන් පේන්නේ එහෙමයි අපිට. දැන් බලන්න අපිට මේ කය මගේ වගේ වෙලා පේන්නේ මෙහෙම රවුමක් ගිහිල්ලා. ඔන්න අපිට වෙලා තියෙන දේ දකින්න. එතකොට මෙන්න මේ ටික යා දන්නවා, නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් ඒ අවිද්‍යාවෙන් ඇති කරගන්න කර්මයෙන්, චේතනාවෙන් චේතනාව ඇති වෙනවා. ඒ චේතනාවට අනුව මේ නාම රූප දෙක ඒ විදිහට පෙනී හිටිනවා. මෙහෙම නේද මම හැදිලා තියෙන්නේ, ලෝකේ හැදෙන්නේ කියන කාරණාව යාට තේරෙනවා. ඒ හින්දා මෙයා මම නෑ කියන්නේ රූපයේ කොටස් 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 වශයෙන් බලනවා. කනබුන ආහාර නිසා මේ රූපය හැදිලා තියෙන්නේ කියලා බලනවා. බලලා මම නෑ කියන්නේ මේ රූපය ඇසුරු කරගෙන මේ හිත පවතින නිසා මේ ඉරියව් පවතිනවා නේද කියලා දකිනවා. මේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් මම කියන අදහසක් ඇති වෙන්න පුළුවන් නේද කියලා මම ඇති වෙන හැටි දන්න බලනවා. මේ නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් යම් කිසි කෙනෙක් මේක මම කියලා ගන්නෙ නෑ නේද කියලා මම කියන අදහස නිරුද්ධ වෙන හැටිත් දන්නවා. මම කියන එක ඇති වෙන හැටිත් දන්නවා, නැති වෙන හැටිත් දන්න නිසා සමුදේ ධම්මානුපස්සී වය ධම්මානුපස්සී. ඒ හින්දා මම නෑ කියන අන්තේ ගන්නෙත් නෑ, මම ඉන්නවා කියන අන්තේ ගන්නෙත් නෑ. මම ඉන්නවා කියන අන්තේ ගන්නෙ නෑ. ඇයි? මේ රූපය කියන්නේ ආහාරයෙන් හටගත්තේ මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතිනවා මේ හිත, ඒ හිත නිසයි මේ ඉරියව් පැවැත්ම වෙන්නේ කියලා නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් මේක සත්වපුද්ගල භාවයෙන් ගන්න සුදුසු නෑ කියලා නුවණට අවබෝධ වෙන නිසා, වැටහෙන නිසා මම ඉන්නවා කියලා කියන්නේ. මේ නාම රූප දෙක පිරිසිඳ දකින්ද බැරි වුණොත්, අවිද්‍යාව තිබුණොත්, සත්වපුද්ගල බහ අදහසක් ඇති කරගෙන සත්වපුද්ගල අදහසින් මේ දිහා බලනවා කියන ධර්මතාවයක් වෙනවා කියලා ලෝකයේ ඇති වෙන හැටි දන්න නිසා සත්වපුද්ගලෙක් නෑ කියන්නේ නෑ. මේ ඇති කල්ලි මේ වෙයි, මේ නැති කල්ලි මේ නොවේයි කියලා පටිච්චසමුප්පාදය ගැන නුවණයි. මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාද ධර්මය හරහා වර්තමාන නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් විපල්ලාස ඇති වෙලා තණ්හා උපාදාන වෙලා ජරා මරණ දුක ඇති වෙනවා කියලා දන්නවා. වර්තමානයේ නාම රූප දෙක පිරිසිඳ නොදැක්කොත් දැක්කොත් විපල්ලාස නැති වෙලා තණ්හා උපාදාන නැතිලා භවය නැතිලා ජරා මරණ දුක නැති වෙනවා කියලා දකිනවා. මෙන්න මේ ටික දැක්කහම දුක දුක්ඛ නිරෝධය දෙක දන්නවා. ඊට පස්සේ දැන් මෙයා දන්නවා එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මොකද්ද? එහෙනම් නාම රූප දෙක පරිඤ්ඤය වෙන්න ඕනේ, පිරිසිඳ දකින්න ඕනේ. එහෙනම් රූපයේ පිරිසිඳ දකින්න ඕනේ කියන තැනකින් කොහොමද පිරිසිඳ, ඔන්න ওই ටික දැනගත්ත කෙනාට කොහොමද නාම රූප දෙක පිරිසිඳ දකින්නේ කියන ප්‍රශ්නයක් එයි. ඒකට තියෙන උත්තරේ තමයි සතර සතිපට්ඨානේ. එහෙනම් මේ ටික පිරිසිඳ නොදැක්කොත් මේ වගේ කෙලෙස් ඇතිවලා ජරා මරණ දුකටපත් වෙනවාමයි, නාම රූප දෙක පිරිසිඳ දැක්කොත් විපල්ලාස නැතිවලා උපාදාන භව නැතිවලා ජරා මරණ දුක නැති වෙනවාමයි, නාම රූප දෙක පිරිසිඳ දැකීම හා නොදැකීම මත දුක් විඳීම හා නොවිඳීම කියන ධර්මතා දෙක දකිනවා. එහෙනම් පිරිසිඳ දකින්නේ කොහොමද මේ නාම රූප දෙක? මෙන්න මෙහෙමයි. ඔන්න ওই ටික දැනගත්ත කෙනා සුදුසුයි මේ සතර සතිපට්ඨාන සූත්‍රය වඩන්න. දැන් අපි ටිකක් කතා කරමු කොහොමද මේ නාම රූප දෙක පිරිසිඳ දකින්නේ අපි කියලා. හොඳට එතකොට දැනගන්න ඕනේ. ඇයි මේක කරන්න කියන උත්තරය ඔයගලන්ට තියෙනවා. නොකොලොත් වෙන්නේ මොකද්ද කියන උත්තරෙත් ඔයගලන්ට තියෙනවා දැන්. නොකොලොත් ජරා මරණ දුකෙන් මිදෙලා නැහැ. කළොත් ජරා මරණෙන් දුක මිදෙනවා. කොහොමද මිදෙන්නේ? මෙහෙමයි. කොහොමද දුක එන්නේ? මෙහෙමයි කියන උත්තර ටික කියලා දීලා තියෙන්නේ. සමාහයට මතක නැතු ඇති අනුමානයට හෝ දැනගන්න මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා කියන එක. එතකොට ඔන්න ওই ටික දැනගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දකින්න තැනට යන්න. ඒකායනු අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥාය සද්ධිකමාය නිබ්බාන සච්චිකරේ චත්තාර සතිපට්ඨාන. මහණෙනි මේ එකම මගයි. මොකද්ද? සත්තාන විසුද්ධිය. සත්වයන්ගේ පිරිසුදු බව ඇතිවෙන්නත්. සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්නත් එකම මගයි. මොකද කය පිරිසිදු වීමෙන් සත්වය පිරිසිදු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හිත පිරිසිදු වීමෙන්මයි සත්වය පිරිසිදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශෝක පරිද්දවානම් සමතික්කමයි. ශෝකය පරිදේවේ. ශෝකය කියන්නේ හිතේ ශෝක බවක්, ශෝක කරන බව. පරිදේවේ කියලා කියන්නේ නම කිය කියා හඬන බව, ಗುಣ කිය කියා හඬන බව, පපුවේ අග්ග ගහ හඬන බවක් තියෙනවනේ. මේකට කියනවා පරිදේවේ. ශෝක පරිදේව සමතික්කමයි. ඉක්මවණ්ඩත් දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. දුක්ඛ කියලා කියන්නේ කයේ දුක්. බඩගින්න පිපාසයේ ඉඳලා කයට ඇති වෙන දුක් වලට කියනවා දුක්ඛ කියලා. හිතේ ඇති වෙන දුක් වලට කියනවා දෝමනස්ස කියලා. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. නැති කරන්නත්. ඥායස්ස අධිගමය. මාර්ගඵල ලබන්නට. නිබ්බාන සච්ච කිරය නිවන් සාක්ෂාත් කරගන්නට. මේ සතර සතිපට්ඨානයයි කියලා දේශනා කරනවා. ওই ටිකට කියන සූත්‍ර වර්ණනාව කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ ටික ඉස්සෙල්ලාම මතක් කළේ? යම් කිසි කෙනෙක් වෙලෙන්දෙක් රෙදි විකුණනකොට කම්බිලි කම්බිලි කියලා වික්කොත් හන රෙදි වලින් හදපු කම්බිලිත් තියෙනවා. කෙස් වලින් හදපු කම්බිලිත් තියෙනවා. ඉතින් උවමනාවක් තියෙන කෙනා වැඩි උවමනාවක් කරන්නේ නැහැ. ගණ්ඩ උවමනාවක් කරන්නේ නැහැ. බලන්ඩ උවමනාවක් කරන්නේත් නැහැ. එහෙමත් කෙනෙක් තමයි ගන්න. මොකද කම්බිලි જાති ගොඩක් තියෙන නිසා. නමුත් යම් කිසි කෙනෙක් වටිනාකම කියලා කිව්වොත් කසී රටේ හදපු රං කම්බිලි ගන්නවදෝ කියලා වටිනාකමින් කිව්වොත් ඉතින් සල්ලි තියන අය ගන්නවා. ඉතින් සල්ලි නැත්තම් කසී රටේ හදපු රං කම්බිලි කියන්නේ මොනවද කියලා බලන්නවත් වෙනවා. ඒ වගේ මේ සූත්‍රයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ පිරිසිදු බව ඇති කරගන්නත් ශෝක පරිදේව ඉක්මවන්නත් දුක් දුමනස් නැති කරන්නත් මාර්ගඵල ලබන්නත් නිවන් අවබෝධ කරගන්නත් තියෙන්නේ කියලා මේකේ වටිනාකම කිව්වහම දැන් දන්න කෙනා දකින්න කෙනා බොහොම ඌමනාවෙන් මේක වඩනවා. අනිත් කෙනා බලන්නවත් වෙනවා මොකද්ද මේ කියලා. ආන් ඒ සඳහායි මේ සූත්‍ර වර්ණනාව තථාගතයන් වහන්සේ මුලින් මේ ඉදිරිපත් කරන්නේ. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුරු රට වාසී මිනිසයන්ට. එයා ඒ ස්වභාවයෙන්ම ඥාන සම්පත් ඇති සත්වයෝ කියලා කියනවා. ඉතින් මෙතනදී මේ සූත්‍ර වර්ණනාව තුලින් පෙන්නනවා දන්න කෙනාට අප්‍රමාදීව මේකෙන් කරන්න ඕනේ කියන ධර්මතාවයට මනස යොමු කරනවා. අනිත් කෙනාට දුක් දුම්නස් නැති කරන්න එහෙනම් කොහොමද තියෙන්නේ කියලා බලන්න එනවා. බලන්න ආවහම මේක බලාගෙන ආවහම ඉතුරු ටික දෙන්න ඕනේ ඒ එන කෙනාට. මෙතනින්ම විතරක් නෙමෙයි මේ උපායක් මේ ටික පෙන්නලා මෙතෙන්ට ගෙන්න ගන්න. ආවහම ඉතුරු ටික දීලා මේ ටික දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආනිසංසය දැකලා බොහෝ දෙනෙකුට මේකෙන් වෙන උපකාරය දැකලා කරුණාවෙන්ම තමයි සූත්‍ර වර්ණාව ඉස්සලා තිබුණේ. තබල බුදුරජාන් වහන්සේ දේශනා කළා යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයි. හතරක්ම බෙදුවේ ඇයි? මම මුලින් මතක් කළා සතර පොලක ඇති වෙන ආත්ම දෘෂ්ටිය දුරු කරන්න. ඒකෙදි මොකද්ද හතර? ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දොමනස. මහණෙනි මෙහි මහනතෙම කයෙහි කයානුව බලමින් වාසය කරනවා. කෙලෙස් තවන වැර ඇතුව මනා නුවණ ඇතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් කෙලෙස් තවන වැර ඇතුව කයානුව බලනවා. ලෝභ දේශ දෙක ඇති නොවන විදියට. ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. චitte චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතරක් තියෙනවා. කෙලස්තවන වැරෑතුව මනා නුවණින් යුක්ත වූ සිහියකින් ලෝභ දේශ දෙක ඇති නොවන විදියට ඉක්මෙන්න. මෙතනදී ආතාපි කියලා කිව්වේ වීරියට නම. සම්පජානෝ කියලා කියන්නේ නුවණ. සතිමා කියලා කිව්වේ සිහිය. විනෙය්‍ය ලෝකේ කියලා කිව්වේ හික්මනෝ. එතකොට මේ විනය කියනකොට මේ විනය තියෙනවා කොටස් දෙකකට. මේ කාරණා ඔක්කොම අපි දැනගන්න ඕනේ. විනය කියන එක තියෙනවා බෙදෙනවා මොකද්ද කොටස් දෙකකට. සංවර විනය ප්‍රහාණ විනය කියලා. ඊට පස්සේ සංවර විනය සීල සංවරය සති සංවරය ඥාන සංවරය කාන්ති සංවරය විරිය සංවරය කියලා පස් ආකාරයකට බෙදෙනවා. ප්‍රහාණ විනය කියන එක තදංග ප්‍රහාණ විස්කම්බන ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ පටිපස්සද්ධි ප්‍රහාණ නිස්සරණ ප්‍රහාණ කියලා පහකට බෙදෙනවා. විනය කියන එක දෙකට බෙදෙනවා සංවර විනය පහාණ විනය කියලා. සංවර විනය බෙදෙනවා කොටස් පහකට. ඒකෙදි පාතිමොක්ඛ සංවර සංඋතු කියලා ප්‍රාතිමොක්ඛ සංවරෙන් සංවරව කියලා පෙන්වන තැනදී සීල සංවරය දත යුතුයි. ගිහි පින්වතුන්ගේ පන්සිල් උපෝසත අෂ්ටාංග සිල් ස්වාමීන් වහන්සේලාගේ සාමණේර සිල් උපසම්පදා සිල් වගේ ටික අයිති මොකේදද? සීල සංවරයයි කියන තැනට. ඒකත් විනය. විනයටයි අයිති සීල සංවරය. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානුභ්‍යංජනක් ගාහි යත්වාදිකරණ මේනං චක්ඛුන්දියං අසංතං විහරන්තං අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාස්ස වෙයියුම් තස්ස සංවරය පටිපජ්ජති රක්කති චක්කුඉන්ද්‍රියං චක්කුඉන්ද්‍රිය සංවරං ආපජ්ජති කියලා පෙන්නන තැනදී සති සංවරය පෙන්නවා. ඊට පස්සේ යානි සෝතානි ලෝකස්මින් සතිතේසං නිවාරණං සෝතානං සංවරම් භූමි පඤ්ඤායේති පිටියරේ කියලා මේ ලෝකේ යම්තා කෙලෙස් නදී තියෙනවා නම් ගංගාවල් තියෙනවා නම් සිහියෙන් මේක වළක්වලා ප්‍රඥාවෙන් මේක සිඳලා දානවා කියලා පෙන්වන සූත්‍ර තියෙනවා මෙන්න මේ තැනදී ප්‍රඥා සංවරය කියනවා ඊට පස්සේ කමෝ හෝති සීතස්ස කමෝ හෝති උෂ්ණස්ස කියලා සීත ඉවසන්න ඕනේ උෂ්ණ ඉවසන්න ඕනේ මැසි මදුරු අවුසිලම් ඉවසන්න ඕනේ බඩගින්න සාපිපාසාදී ඉවසන්න ඕනේ මෙන්න මේක කන්ති සංවරයේ ඉවසීමෙන් සංවර වෙන්න ඕනේ විරිය සංවරය කියලා කියනවා uppannan kama vitakkan nadi vasiti biyanti karoti anabhavam gameti ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක උපං උපං පාපක අකුසල ධර්මය නැතිකරන්න වීරිය කරයි නම් මෙන්න මේ පාපක අකුසල ධර්මයන්ගෙන් සංවර වෙන්න තියෙන වීරිය මෙන්න මේ වගේ සංවර විනය පස් ආකාරයයි අපි නොදන්නා වුණාට ওই ධර්මතාව ටිකේ තමයි අපි හැසිරලා තියෙන්නේ ඊට පස්සේ ප්‍රහාණ විනය කියලා කියන්නේ තදංග ප්‍රහාණය. තදංග ප්‍රහාණය කියන්නේ මේ ධර්මතා එකින් එකට ප්‍රතිබද්ධයි. රාගාදී අරමුණක් දැන් ඇති වුණොත් මේ මොහොතේම අපි කියමු අසුභ වශයෙන් බලනකොට තදංග වශයෙන් රාගය අතහැරෙනවා. ද්වේෂයක් ඇති වුණොත් මෛත්‍රී සිත මෙනෙහි කරනවා අපි ඒ වෙලාවේදී තදංග වශයෙන් ඒ මොහොතට යට යනවා. මෙන්න මේ විදිහට තදංග වශයෙන් කරනකොට කරනකොට විස්කම්බන කියන මට්ටමටපත් වෙනවා විස්කම්බන කියලා කියන්නේ කල්ප ගානකට කෙලෙස් නැගිටින්නේ නැති තත්ත්වයටපත් වෙනවා සමහර විට උත්‍ෘෂ්ඨව කළාම කල්ප 84000 යනකම් කෙලෙස් ඇති වෙන්නේ විස්කම්බන තත්ත්වයේ නැවත නැවතත් කරද්දී නවනහා එකතු වෙලා සමුච්ඡේද වශයෙන් කෙලස් නැති කරනවා. ඉතුරු නැතුම්. ඒක කෙරෙන්නේ එතකොට මාර්ගයෙන්. සමුච්ඡේද වශයෙන් කෙලස් නැති කිරීම හේතු වෙනවා පටිප්පස්සද්දි. කෙලස් සංසිඳෙනවා කියන තැනට. ඒ කියන්නේ ඵලයේ මට්ටම. ඊට පස්සේ නිස්සරණ ප්‍රහාණය කියන්නේ නිවන සියලුම කෙලෙසුන්ගෙන් ඉවත් වීම නිදීම නැති කිරීම වෙන්වීම නිස්සරණය ඒ නිවනේදී විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ලෝභ දේශ දෙක විනයන්න ඔය සංවර වෙන්න ඕනේ ධර්මතා පහෙන් සංවර වෙලා තදංග හැටියට ටික 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 නැති කරලා ඊට පස්සේ ඒක සමුච්ඡේද බවට විස්කම්බන බවට පත් කරලා ඒකෙත් තවදුරටත් කළා සමුච්ඡේද හැටියට කළා ඊට පස්සේ පටිපස්සදී හැටියට කළා ඊට පස්සේ නිස්සාරණ කියන තැනකට යා යුතුයි විනය අවසන් වෙන්නේ එතනින් නිවනටපත් වුණාමයි ඒ නිසා ලෝභ දේශ දෙක හික්මෙන්න කියන කොටත් ඔන්න ඔය ටික තේරුම් කර ගත යුතුයි ඔන්න ඔය ටික Taman santakee තියාගෙන මේ විනය මේ තැන දක්වා වැඩෙන්න ඕනේ වඩන්න ඕනේ කියන ටික තේරුම් අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රය අපි සාකච්ඡා කරමු. එතකොට සතිපට්ඨානයේදී සතිපට්ඨාන කියන්නේ ඇයි? සතියා පට්ඨාන සතිපට්ඨාන. සිහියේ පිහිටවීම සතිපට්ඨානයයි. මේ කාය වේදනා චිත්ත ධම්ම කියලා කියන්නේ සිහිය පිහිටවන්න ධර්මතා හතරක්. සිහිය පිහිටන්න තියෙන ධර්මතා හතරක්. මේ හතර පොලේ තමයි හැම වෙලාවෙම අපේ සිහිය පිහිටවන්න තියෙන්නේ. මේ හතර පොල තුල සිහිය පිහිටුවල තමයි හැබැයි නිකන් එහෙම නෙමෙයි. දැනටත් අපි කය වේදනා ගැන බලාගෙන ඉන්නවනේ නේ. නමුත් මෙතනදී සිහිය පිහිටවන්න ඕන කොහොමද? ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වැර ඇතුව මනා නුවණින් යුක්ත වූ සිහියක් තියෙන්න ඕනේ. ලෝභ දේශ දෙක හික්මෙන විදිහේ සිහියක් තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ සතිපට්ඨානය කියනක වඩන්න පුළුවන් එකක්. සතිපට්ඨානය වඩනකොට වැඩෙන්න ඕනේ එකක්. ඒකෙම මතක් කළේ මම පොඩි උපමාවක් මතක් කරන්නම්. මේ ටික වටිනවා. සංයුත්ත නිකායේ තියෙන චප්පානක කියලා සූත්‍රය මම කෙටියෙන් මතක් කරන්නම්. මේ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්තු 6 දෙනෙක් ගැන. ඒ සත්තු ගැන විස්තර කරන්න ගියොත් ඒක දීර්ඝ වෙන නිසා විස්තර කරන්නේ නැහැ. ඒ සත්තු 6 දෙනාගේ නැටි 6 ලනු කෑලි 6ක් අරගෙන අපි නිකමට කියමු නරියෙක් වගේ සතෙක් ගත්තාම නරියගේ නැටි ලනු කෑල්ලක් බඳිනවා. බල්ලෙක්ගේ නැටිත් ලනු කෑල්ලක් බඳිනවා. කිඹුලෙක්ගේ නැටිත් ලනු කෑල්ලක් බඳිනවා. මේ වගේ සත්තු 6 දෙනාගේ නැටි 6 ලනු කෑලි 6ක් බැඳලා ලනු කෑලි 6ම එකට එකතු කරලා ඉතුරු කෙරවල් ටික එකට ගැටයක් ගහලා අතාරිනවා. දැන් නානා ගති නානා අදහස් ඇති සත්තු 6 දෙනෙක් වුණාම 6 දෙනා 6 පැත්තකට අදිනවනේ. අදිනකොට ලොකු කැළඹීමක්. අපි කියමු දැන් නරියා අදිනවා සොහොනට යන්න, බල්ලා අදිනවා ගඹට යන්න, කිඹුලා අදිනවා වතුරට යන්න, මේ වගේ එහාට මෙහාට අදිනවා. ඔහොම ඇදෑදා ඉඳලා එක්කෙනෙක් බලවත් වුණොත් අනිත් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තටම යනවා. ඇයි දැන් ඔක්කොගෙම නැටි ටික බැඳලා ඉතුරු කෙරවල ටික එකට ගැට ගහලානේ තියෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ උපමා කරනවා ඔය උපමාවෙන් කාටද සතිපට්ඨානය නොවඩන ලෝකයාගේ මනසට. නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු 6 දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරයේ මනස. එතකොට දැන් මේවා ඔක්කොම නැටි ටික එකට ගැට ගහලා වගේ අපි මේ ආයතන ටික එකට ගැට ගහලා තියෙන්නේ. පේන දේ අහන්න පුළුවන්, ඇහෙන දේ පේනවා, පේන දේ ගඳ සුවඳ බලන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන එකයි මේ පේන්නේ කියලා මේ ආයතන ටික ඔක්කොම එකට ගැට ගහලා තියෙන්නේ දැන් අපි. දැන් ඇහැ අදිනව රූප බලන්න, කන අදිනව සද්ද අහන්න, නාසය අදිනව ගඳ සුවඳ බලන්න. දැන් එහාට මෙහාට ලොකු කැළඹීමක්. මේ හිතේ හිතේ කතා කරනවා කියන ඔය අදිනව සත්තු ටික. ඉතින් එකෙක් බලවත් වුණාම ඔක්කොම ටික ඇදගෙන යනවා. ටීවී එකක් එහෙම දාලා ලස්සන නාට්‍යයක් යනවා කියන්නේ ඔන්න දැන් එක සතෙක් බලවත්. අනිත් ඒවා ඔක්කොම මතක නැහැ, ඔක්කොම ටික ඇදගෙන එක සතෙක් යනවා වගේ. දැන් ඉතින් රූප බලනවා, අනිත් ඔක්කොම ටික මේ යනවා පවතිනවා. ඔන්න එතන නැගිටිනකොටම දැන් ලස්සන සින්දුවක් යනවා කියනකොට දැන් ඒක අහනවා. ඒ කියන්නේ අර සත්තු ටික ඔක්කොම ඇදගෙන දැන් අනිත් සතා යනවා. ඔන්න ඔය වගේ පෙන්නවා ලෝකේ මනස. දෙවනුවට ආයෙත් උපමාවක් පෙන්නවා. ඒ වගේ නානා ගති ඇති නානා අදහස් ඇති සත්තු 6 දෙනෙක් ඉන්නවා. මේ සත්තු 6 දෙනාව අර වගේ අරගෙන නැටි 6 ලනු කැලි 6ක් බඳිනවා. බැඳලා ඉතුරු කෙරවල් ටික ඔක්කොම අරගෙන කණුවක හරි ටැඹක හරි බඳිනවා. දැන් බැඳහම වෙනදා පුරුද්දට අර සත්තු එහාට මෙහාට අදිනවා. හොඳට බලන්න කණුවේ බැඳා කියලා බැඳපු ගමන්ම හිල වෙනවද? එහාට අදිනවා මෙහාට අදිනවා. හැබැයි වෙනද වගේ ඇදගෙන යන්න බෑ. ඔහොම ඇදලා 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 ඒ අයිටම එපා වෙලා කණුව මුලම වැතිරිලා ඉන්න දවසක් එනවා. මේ ටික දේශනා කළා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මම සතිපට්ඨානයේ තැඹකට උපමා කරමි, කණුවකට උපමා කරමි කියලා. මේ සතිපට්ඨානයේ වඩන්න පෙර නොයෙක් නොයෙක් අරමුණු වල හිත ඇදගෙන ගියා, වෙනදට ඇදගෙන යන්න පුළුවන් වුණා. නමුත් සතිපට්ඨාන භාවනාව පටන් ගත්තට පස්සේ ඇදගෙන යන්න බැරි වෙන්න. හැබැයි සත්තු එහාට මෙහාට නොඅදිනව නෙමෙයි, අදිනව. නමුත් ඇදගෙනම යන්න බැරි වෙන්න ඕනේ. ඔන්න ඔය උපමාවත් පොඩ්ඩක් මතක තියාන ගන්න, මම පස්සේ විස්තර කරනවා. මෙන්න මේ විදිහට සිහිය කියන එක ටැබක් බව මතක තියාගන්න, කණුවක් බව මතක තියාගන්න, හිත බැඳගන්න ඕනේ එකක් හැටියට මතක තියාගන්න. ඒ කිව්වේ අපි සති නිමිත්තක හිත තියාගෙන මේ සතිපට්ඨාන භාවනාව කළ යුතුයි කියලායි මම මතක් කරන්නේ මේකෙදී. අද දවසේදී අපි භාවනා කරන්න දැනගෙන ඉන්නේ, සතිපට්ඨානය වඩන්න දැනගෙන ඉන්නේ, අපි නිකමට කියමු බුදු ගුණ හිතනවා කියලා, මෛත්‍රී භාවනාව කරනවා කියලා, අසුභය වඩනවා කියලා. පැයක් හරි පැය භාගයක් හරි එක තැනක ඉඳගෙන ඉන්නකොට ඒ ටිකේදී නම් ඔන්න ඉන්නවා ඒ කුසල මානසිකාරයෙන් යුක්තව. නැගිටට පස්සේ තැඹක් නැහැ, කණුවක් නැහැ, ආයෙ සතු අදිනවා. නමුත් එහෙම බෑ. මේ තැඹක කණුවක බැඳහම උන්ට කොයි වෙලාවකද කොයි වෙලාවකදවත් ඇදගෙන යන්න බැරි වෙන්න ඕනේ. මේ සත්තු ඇදගෙන යන්නේ ඉඳගෙන ඉන්න වෙලාවට විතරයිද? වැඩ කටයුතු කරද්දිත් හැම වෙලාවකදීම මේ සත්තු ඇදගෙන යනවානේ. එහෙනම් හැම වෙලාවකම තියෙන්න ඕනේ. ඒ ටික තමයි මේ සූත්‍රයෙන් විස්තර වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එහෙනම් කොහොමද කායානුපස්සනාව වඩන්නේ? අපි බලමු ටිකක්. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මහින්නේ කොහොමද මහානතෙම කායේ කායානුව බලමින් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්ව උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්සසති සතෝ පස්සසති දීගං වා අස්සසන්තෝ දීගං අස්සාමිති පජානාති දීගං වා පස්සන්තෝ දීගං පස්සාමිති පජානාති රසං වා අස්සසන්තෝ රසං අස්සාමිති පජානාති රසං වා පස්සන්තෝ රසං පස්සාමිති පජානාති සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්කති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්සසිස්සාමිති සික්කති. වන බුදුරජාණන් වහන්සේ පළවෙනි කමඨහන දේශනා කරනවා, අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව. අරණ්‍යයකට ගියේ කියන කැලේකට හෝ ගිහිල්ලා, ගහක් මුලකට හෝ ගිහිල්ලා, හිස්ගේකට හෝ ගිහිල්ලා. මොකද විවේකයේ කියන එක තුන් ආකාරයයි, කාය විවේකී, චිත්ත විවේකී, උපදි විවේකී කියලා. අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා කිව්වේ කාය විවේකී. කෙනෙක් අරණ්‍යයකට හෝ ගහක් මුලකට හෝ හිස්ගේකට ගියාම මෙතකින් එයාට කාය විවේකයක් තියෙනවා. බොහෝ අය එක්ක හැපි හැපි කාය සංසර්ගයෙන් යුක්තව කය ගැටි ගැටි ඉන්නේ නැතුව කාය විවේකේ ලබාගත් කෙනෙක්. කාය විවේකේ නැතුව චිත්ත විවේකේ ලබන්න බෑ. චිත්ත විවේකේ කියලා කියන්නේ ධ්‍යාන මට්ටමට හිතපත් වෙච්ච කෙනාට. උපදි විවේකේ කියලා කියන්නේ අධිගම ලාභී මනසට, මාර්ගඵල මට්ටමට. චිත්ත විවේකේ නැතු උපදි විවේකේ ලබන්න බෑ. කාය විවේකේ නැතු චිත්ත විවේකේ ලබන්න බෑ. ඒ නිසා මේ කාය විවේකේ තමයි මුලින් මතක් කරන්නේ. ඔන්න ගහක් යටට හිස් ගේකට කැලේකට යන්න කියනවා ගිහිල්ලා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. ගහක් මුලකට ගිහිල්ලා පාරයන්ක බැඳගෙන කොන්ද කෙලින් තියාගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සිහිය අභිමුඛට තබා ගන්න කියනවා. ඕකෙදී මගේ පෞද්ගලික අදහසකින් තොරව දහමම කිව්වොත් අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගයේදී පෙන්නනවා පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන එක විස්තර කරලා. පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන්නේ මොකද්ද කියලා. කතම් පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. කොහොමද සති පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා කියන්නේ? අයං සති මේ සිහිය උපට්ඨිතෝ හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුක නිමිත්තේ. මේ සිහිය එළඹ සිටින්ට ඕනේ නාසයේ තොල් දෙක, ඒ කියන්නේ මුඛ නිමිත්තේ හෝ නාසයේ ළඟ. තොල් දෙක ගාව හෝ නාසයේ ගාව හිත තබා ගන්න එකට, සිහිය තබා ගන්න එකට කියනවා පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. සිහිය අභිමුඛ කොට ඉන්නවා කියලා. ඔන්න ඔය විදිහට තබාගෙන තමයි සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරන්න ඕනේ. එතකොට මෙතනදී මූලිකම අවධානය අපේ යොමු වෙන්න ඕනේ නාසිකාග්ගේ හෝ මුඛ නිමිත්තේ හිත තබා ගන්න. හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස කරන්න, සිහියෙන්ම ප්‍රස්වාස කරන්න. එතකොට සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා කියනකොට ඕකෙදි පටිසම්භිදා මග්ගයේ ආනාපාන සති කතා කියලා තියෙනවා. මම ඉතර දීර්ඝව විස්තර කරන්නේ නැහැ. ඒකේ තියෙනවා ආනාපාන සති 18 උපක්ලේශය. ආනාපාන සති භාවනාව නොවැඩෙන්න හේතු වෙන කරුණු 18ක් තියෙනවා. එහෙන් ටිකක් මතක් කරන්නම්. කෙනෙක් සති නිමිත්තේ විතරක් හිත තියාගත්තොත් මේ කමඨහනේදී සති නිමිත්තේ විතරක් හිටියොත් ආස්වාසයෙන් හිත වැටෙනවා, ප්‍රස්වාසයෙන් හිත වැටෙනවා. එතකොටත් ආනාපාන සති භාවනාව වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ආස්වාස වාතය අනුව විතරක් හිත පිහිටියොත් නිමිත්තනේ ප්‍රස්වාසයෙන් වැටෙනවා, මේත් කමඨහන වැඩෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ප්‍රස්වාසයට විතරක් හිත යොමු කළොත් ආස්වාසනේ නිමිත්තනේ හිත වැටෙනවා, කමඨහන වැඩෙන්නේ නැහැ. මේ විදිහට මාරුවේ මාරුවට ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙකට විතරක් තිබුණ නිමිත්තෙන් අතහැරෙනවා, නිමිත්තයි ආස්වාසයයි තිබුණ ප්‍රස්වාසයෙන් අතහැරෙනවා. මේ විදිහට මාරුවේ මාරුවට පෙන්වනවා. මෙතනදී සති නිමිත්තේ හිත තියෙන්නත් ඕනේ, ආස්වාස ප්‍රස්වාස වෙන බව වැටහෙන්නත් ඕනේ. මේ දෙකම ප්‍රකට වෙන විදිහට හිත තබන්න. ඕකෙදී නොඑක් උපමා තියනවා. නගරයක ඉන්න දොරටු පාලයෙක් දොරටුවෙන් පිටවෙච්ච අයව පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ, දොරටුවට ළඟා වෙමින් ඉන්න අය පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. හරියට දොරටුව ළඟදීම පරීක්ෂා කරනවා වගේ මේ සති නිමිත්ත තියෙන තැනකම සිහිය තබාගෙන ඉන්නවා. ආස්වාසය අනුව යන්නේත් නැහැ හිත අරගෙන, ප්‍රස්වාසය අනුව හිත අරගෙන යන්නේත් නැහැ. සති නිමිත්ත තියෙන තැනින් ආස්වාස ප්‍රස්වාසය පිළිබඳ දැනුම ඇතුවේ ඉන්නවා. තව උපමාවක් තියෙනවා. අතපය නැති පිලෙක් ඉන්නවා. ওই පිලා එක තැනක ඉඳගෙන ඉන්නකොට ඒ පිලාට පිලා ඉන්න තැනට ඉස්සරහෙන් උන්චිල්ලාවක් පදිනවා එක්කෙනෙක්. පිලා දැන් මේ උන්චිල්ලාව එක්ක එහාට යන්නෙත් නැහැ, මෙහාට යන්නෙත් නැහැ. එකම තැනක ඉන්නවා. මෙයා ඉස්සරහෙන් එහාට යනකොට උන්චිල්ලාව එහාට ගියා කියලා දන්නවා. මෙහාට එනකොට මෙහාට ආවා කියලා දන්නවා. තව ඔය ලීරණ උපමාත් තියෙනවා. ඒ වගේ ආස්වාස ප්‍රස්වාස දෙක ගැන හොඳට දැනුම ඇතුව ඉන්නවා සති නිමිති තියාගෙන. මේ දැන් පෙන්වන්නේ පරිසරය. ආස්වාස වාතයේ දීර්ඝ වෙන්නත් පුළුවන්. මේකෙදි දීර්ඝයි කියලා හිතන්න එහෙම කියනවා නෙමෙයි. මෙනෙහි කරන්න කියලා එහෙම කියනවා නෙමෙයි. තමන්ගේ සිහිය පවත්වන්නට ඕනේ ශේස්ත්‍රය කියන්නේ. ආස්වා අස්වාස වාති දීර්ඝ වෙන්නත් පුළුවන්. කෙටි වෙන්නත් පුළුවන්. ප්‍රස්වාස වාති දීර්ඝ වෙන්නත් පුළුවන් කෙටි වෙන්නත් පුළුවන්. සිහියෙන්ම අස්වාස ප්‍රස්වාසයට සිහියෙන්ම ඉන්න. උපමාවකුත් පෙන්නනවා. දක්කෝ බමකාරෝ වා බමකාරං තේවාසී වා දීගං වා අංචන්තෝ දීගං අංචාමිති පජානාති කියලා. යම් වඩුවේ කෝ වඩු අතවැසියේ දීර්ඝ කොට යතු ගාන කොට දීර්ඝ කොට යතු ගානවා කියලා දන්නවා. ලෝඩු කොට යතු ගාන කොට ලෝඩු කොට යතු ගානවා කියලා දන්නවා. මේ වගේ ආස්වාස වාතයේ දීර්ඝ වෙන්න පුළුවන්, ප්‍රස්වාස වාතයේ දීර්ඝ වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාසයේ දීර්ඝ වෙන්න පුළුවන්. ඒ සිහියෙන් ඉන්න කොච්චර දුරට කොහොම ඉන්න ඕනේද? සබ්බකාය පටිසංවේදී මුලින් ඒ විදිහට හිටියාම සියලු ආස්වාස ප්‍රස්වාස කය වැටෙන කම්ම ඉන්න. ඒ කියන්නේ මුල් කාලෙදී සති නිමිති තියාගෙන ආස්වාසයට හිත තැබුවට ප්‍රස්වාසයට හිත තැබුවට සම්පූර්ණ ආස්වාසයේ සම්පූර්ණ ප්‍රස්වාසයේ ප්‍රකට නැහැ අපිට. මොකද නීවරණ ගතිය වැඩි නිසා, විතර්ක දුවන ගතිය වැඩි නිසා. විතර්ක සංසිඳෙනකොට, නීවරණ අඩු වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ සම්පූර්ණ ප්‍රකටයි කියලා කියන්නේ සති නිමිති තුල මනාව දැනුවේ හොඳට හිත තියෙන්නේ. ඉස්සෙල්ල සති නිමිත්ත තුල හිත හරියට තියනවනේ, තියන බව තේරුණාට හරියටම තියනව නෙමෙයි. සබ්බකාය පටිසංවේදී සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමේ. කොච්චර දුරට කළ යුතුද? කොහොම කළ යුතුද? පස්සම් භයං කාය සංඛාර. මේ කාය සංඛාරයේ සංසිඳනකම් කළ යුතුයි. කාය සංඛාරයේ සංසිඳනකම් කළ යුතු. ඔන්න ආනාපාන සතිය මොන තැන දක්වා කරන්න ඕනේද කියන එක කියනවා මෙතනදී. සංසිඳනවා කිව්වහම අපිට තේරෙන මට්ටමේ හුස්ම රැල්ල අඩු වෙච්ච තැනකින් විතරක් දකින්න එපා. කාය සංඛාරයේ සංසිඳෙන්නේ කුමක් සංසිඳීමෙන්ද? වේදනා සංඥා සංඛාර පස්සද්දි, කාය පස්සද්දි, විඥාන පස්සද්දි, චිත්ත පස්සද්දි. විඥානයේ සංසිඳනකොට හිත සංසිඳෙනවා, වේදනා සංඥා සංඛාර සංසිඳීමෙන් කාය සංසිඳෙනවා. කාය සංඛාරයේ සංසිඳුනොත් ඒකේ ලක්ෂණය දකින්න මේ මුළු කයම සංසිඳෙනවා. මේ කය හරියට අහසේ පාවෙන පුළුන් රොදක් වගේ තැනකට. මේ අත උස්සලා අහසේ තියලා පණ නැති කිරුත් වැටෙන්නේ තැනකට එන්න පුළුවන් නේද? බැරි වේද? පුළුවන්. එහෙම නැත්නම් ඒ හා සමානව කාය සංකාරයේ සංසිඳුනහම තියෙන ලක්ෂණය දැනගන්න මුළු කයම සංසිඳෙනවා. මේ ආනාපාන සති කමඨහනේ කෘත්‍ය හේතන දක්වා තියෙනවා. ඒ බව හොඳට මතක තියාගන්න. ඒිට මෙහා ඔය වඩාගෙන වඩාගෙන යනකොට හුස්ම පාර පොඩ්ඩක් අඩු වෙච්ච තැනකින් දකින්න එපා. මේකේ අර්ථය පොමුදිතස්ස පීතිජායති පීති මනස කායම් පස්සද්ද කායෝ සුඛං වේදේති. කාය සංසිඳුනොත් හිත කය දෙක අධික සැපසහගත බවට එනවා. ඒකම වේදනාවල පසුන පටන් ගන්නවා හැබැයි මේක. එතකොට වේදනාවයි ප්‍රකට වෙන්නේ ඒ ප්‍රීතිය සැපය අතර. ඒ වගේ කාය සංඛාරයේ සංසිඳවනවා කියන තැනදී ඒක කාය සංඛාරයේ සංසිඳුරු බවට තියෙන සාක්ෂිය තමයි. මොකද කාය සංසිඳලා මේ කය සම්පූර්ණ සැහැල්ලු බවකට පත් වෙයි. පස්සද්ධිය කාය පස්සද්ධිය ඒ තැන දක්වා කළ යුතුයි. පස්සම් භයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති. එතකොට මේ ටික බුදුරජාන් වහන්සේ පෙන්නලා උපමාව මතක් කරනවා. ඔන්න උතන හොඳට මතක තියාගන්න සතිපට්ඨානය. ඔන්න සිහිය පිහිටුවන තැනේ කායනුපස්සනාවේ එක කමඨහනක් සිහිය පිහිටුවන තැන ඔය. ඔන්නද සිහිය පිහිටුවන තැන ඉවරයි. ඉති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති, අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. මෙසේ සිහිය පිහිටුවාගෙන ආධ්‍යාත්මික කයානුව බලන්න, බාහිර කයානුව බලන්න, ආධ්‍යාත්මික බාහිර කයානුව බලන්න කොහොමද? සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදේ වය ධම්මානුපස්සීවා. ඇතිවීමට හෝ බලන්න, නැතිවීමට හෝ බලන්න, මේ රූපේ ඇතිවෙන නැතිවෙන හැටි හෝ බලන්න. හොඳට මේක පටල ගන්න එපා. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව කියලා ධර්මතා දෙකයි. ඕකෙදී මේ පින්වතුන්ට මේ පිළිබඳව තවත් නිසැක වෙන්න ඕන නම් මම මතක් කරන්න, මජ්ජම නිකායේ කායගත සති සූත්‍රය බලන්න. කායගත සති සූත්‍රයේදී කායගත සතිය කියන එක මොනතන දක්වාද කියන ටික පෙන්නනවා. පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියන තැනට විතරයි පෙන්නන්නේ. ඒ කියන්නේ දැන් මේ සතිපට්ඨාන උන්න සිහිය පිහිටුවල තියෙන තැනේ. එහෙම මෙසේ සිහිය පිහිටුවාගෙන ඊට පස්සේ නුවණින් බලන. දැන් මෙතන සති සම්පජාන්නේ සිහි නුවණ කියන දෙකම. ආතාපි සම්පජානෝ සතිමා, හොඳට මතක තියාගන්න ඕනේ. මේ සූත්‍රය මුලින් අපි මතක් කළා, භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. ආතාපි සම්පජානෝ සතිමා. දැන් සතිමා සිහිය කිව්වා. දැන් සම්පජානෝ ඕනේ නේද? ඒකට තමයි අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති, අජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති. තමාගේ ශරීරය ගැන බලන්න, අනුන්ගේ ශරීරය ගැනත් බලන්න, තමන්ගේ සහ අනුන්ගේ ශරීරය ගැනත් බලන්න. කොහොමද බලන්නේ? සමුදේ ධම්මානුපස්සීව ඇතිවෙච්ච ඇතිවෙන විදියට හො බලන්න, වය ධම්මානුපස්සීව නැතිවෙන විදියට හො බලන්න, සමුදේ වය ධම්මානුපස්සීව ඇතිවෙන නැතිවෙන විදියට හො බලන්න. එතින්දි මේ දෙක ගැට ගහලා ගන්න එපා. අනුන්ගේ ආනාපාන සතියත් බලන්න, තමන්ගේ ආනාපාන සතියත් බලන්න කියලා. ඒක සතිපට්ඨානේ, සිහිය පිහිටුවන තැන. එහෙම සිහිය පිහිටුවාගෙන සිහිය ගැන විස්තර කළා. ඉති අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති. මෙසේ සිහිය පිහිටුවාගෙන කයනුව බලන්න. කොහොමද බලන්නේ කියන ටික තමයි අර පෙන්නන්නේ. බලනවා මේ කනබුන ආහාර නිසා මේ රූපය හැදෙනවා. කනබුන ආහාරය නැති වෙනකොට මේ රූපය නැති වෙනවා. තව නැතිනම් මේ රූපය ඇති වෙන ධර්මතා පහක් තියෙනවා. අවිද්‍යා සමුදයෙන් රූප සමුදය, කර්ම සමුදයෙන් රූප සමුදය, තණ්හා සමුදයෙන් රූප සමුදේ, ආහාර සමුදයෙන් රූප සමුදේ, නිබ්බති ලක්ෂණ නොදකීම ප්‍රත්‍යයෙන් රූප සමුදේ කියලා රූපය ඇති වෙන්න හේතු පහක් තියෙනවා. කය ඇති වෙන්න හේතු පහක් තියෙනවා. අවිද්‍යාව නැතිවීමෙන්, කර්මය නැතිවීමෙන්, තණ්හාව නැතිවීමෙන්, ආහාර නැතිවීමෙන් නිබ්බති ලක්ෂණ දැකීමෙන් රූපය නිරුද්ධ වෙනවා. කොහොමද අපි ටිකක් හිතන්නේ එහෙම? මේ රූපය ගැන දැන් ආනාපාන සතිය වඩනවා, සති නිමිති තියාගෙන සිහියෙම ආස්වාස ප්‍රස්වාස කරනවා. කරලා තමන්ට පුළුවන් ආස්වාස ප්‍රස්වාසයේ මේ කය පිළිබඳ වූවා, මේ කය කියන එක අවිද්‍යා කර්ම ආහාරෙන් හටගත් එකක් නේද කියලා බලන්න. කොහොමද ඒක බලන්නේ? තමන් හොඳට දන්නවා පෙර අවිද්‍යාව නිසා කර්මය ඇති කරගත්තා නම් ඒ කර්මය නිසා ඒ කර්මයෙන් පෙන්වන දෙයට තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව නිසා ප්‍රතිසන්දි වශයෙන් පැමුණුනා. ඒ ප්‍රතිසන්දි වශයෙන් විඥානේ රූපෙට බැසගත්තාම මේ කය සවිඥානික වුණා. ඒ සවිඥානික කය හැදෙන්න මේ ආහාර දෙන්න වෙනවා. මේ සත්‍යෙක හෝ පුද්ගලෙක හෝ නෙමෙයි, තමන් හොඳට බලනවා. අර අපි ඉස්සෙල්ලා මතක් කළා වගේ තව පැත්තකින් අපි කියමු, මේ කනබුන ආහාරය නිසා මේ රූපය හැදෙනවා. ආහාරය නැති වෙනකොට නැති වෙනවා. කනබුන ආහාරය කියන්නේ බත් පාන් කෞපි මුංගට. මේව සත්‍යක හෝ පුද්ගලික හෝ සත්ව පුද්ගල කොටස් නෙමෙයි, අනාත්මයි. අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් ඇති වෙන්නේ නැහැ නේද? ආහාරය නැමති හේතුව නිසා හටගන්න මේ ශරීරය නැමති ඵලය අනාත්මයි නේද? ඕනනම් කලාප වශයෙන්ුත් බලනවා, කොට්ටාස වශයෙන්ුත් බලනවා. මේ රූපය බලලා ආහාරය නැමති හේතුව නිසා හටගන්න ඵලයක් හැටියට දකිනවා. කනබුන ආහාරය නැමති හේතුව නිසා මේ රූපය නැමති ඵලය ඇති වෙනවා. කනබුන ආහාරය නැමති හේතුව නැති වෙනකොට මේ රූපය නැමති ඵලය නැති වෙනවා. එයාට හොඳට තේරෙනවා මේ විදිහට කරනකොට මොකද්ද? අත්ති කායෝතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති. සත්‍යෙක් පුද්ගලයෙක් නොවු හේතුන්ගෙන් හටගත්ත කය පමණක් ඇත්තේන සිහිය හොඳින් එළඹ සිටිනවා. මෙන්න මේ විදිහට සති නිමිත්ත හිත තබාගෙන මේ කය නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ කය කෙස් ලොම් නියද තම්මස් මේ විදිහට බලලා මේ කනබුන ආහාරය නිසා හටගන්නව නේද? කනබුන ආහාරයෙන් යුක්තයි මේ හැම කොටසක්ම. තමන්ට ඒක උපායශීලී වුණ හැකි. මේ රූපය මම හෝ මගේ හෝ නෙමෙයි, මේ රූපය කියන්නේ කනබුන ආහාරයම නේද? තමන්ට ටිකක් විමසන්න පුළුවන්. අපි මේ අත මගේ කියනවා, කකුල් මගේ කියනවා. මේ අතක් කකුලක් කොටියෙක් වලහෙක් කඩාගෙන කෑවෝ ඒ සතාගේ ඇඟේ කකුල් කෑලි අත් කෑලි හැදෙන්නේ. එතන හම්මස් ලේනහර හැදෙන්නේ ඒ සතාට සාපේක්ෂව. මේක ආහාරයක් නේද? එහෙනම් මේ කබලින්ක ආහාරය නේද? එයා දන්නවා ආහාරය හොඳට පිළිසින් දකිනවා. එක ආහාරය ආහාරය හැටියට පිටිසින්ද නොදකින් නිසායි මේ මම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, කබලින්ක ආහාරය පිටිසින්ද දකින්න, පිටිසින්ද දැක්කොත් යම් සංයෝජනයකින් බැඳුණු සත්වයේ මේ ලෝකෙට එයි නම් ඒ සංයෝජනය යට හිටින්නේ නැහැ. අපි කන බොන බත් පාන් කවපු මුං ඇට වලට නම් ආහාරය කියලා කියනවා. සත්‍ය පුද්ගල නෙමෙයි කියනවා. ඒ ආහාරයම අනිත් පැත්තට මගේ කියනවා. මෙන්න මේ විපල්ලාසයයි මේ වැරද්දයි අතහැරෙන්න ඕනේ. එයා දන්නවා අපි මගේ කියලා මම කියලා හිතුවට හිතාගෙන හිටියට මේ තව කෙනෙකුගේ ආහාරෙනේ. එහෙමම තමයි දැන් ඌරෙක් මුවෙක් හරකෙක් කියලා හිතාගෙන ඒක අපි එහෙම කිව්වට මේ තව කෙනෙකුගේ ආහාරය. ඒ ඇඟේ තියෙන කෑලි කෑවහම මේ ඇඟේ කකුල් කෑලි අත් කෑලි නෑ, මේ ඇඟේ හම්මස්. මෙතෙන්ට සාපේක්ෂව ඒ ආහාරය. එහෙනම් මේ ආහාරය අනිත් තැනකට සාපේක්ෂව. එහෙනම් මේ ආහාරය නේද? හොඳට බලනවා ආහාරයෙන් හැදුණු රූපය මේ. හොඳට විමසනවා. සති නිමිත්තට හිත තබල සති නිමිත්තට හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා. සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරමින් නුවණින් මෙනෙහි කරනවා. අපි කියමු ඒ විදිහට තමන්ගේ ශරීරය බලනවා. බහිද්ධා වාකයි. දුව පුතා කියලා හිතෙන ඕන භවනා කර කර ඉන්නකොට අනේ දුව ගෙදර ආවද දන්නේ නැහැ කියලා හිතෙන්නේ. ඔබයි හිතෙන්නේ. එතකොට ශනිකවම නුවණ අරගෙන යන්න ඕනේ. සති නිමිති තියාගන්නම දුව කිව්වේ හමටද මස් වලටද ලේ වලටද නහරටද ඇට ඇට මිදුළුද කනබුන ආහාර නිසා හැදෙන කොටස් ටිකක් තියෙනවා. ආහාරය නැති වෙනකොට නැති වෙනව නේද? එහෙනම් මේ කනබුන ආහාරය නේද බහිද්ධාවා. මම කියන හැඟීම හිතනකොට මේ සති නිමිත්තේම හිත තියාගෙන නුවණිනුත් මෙහෙ කරනවා. මම කියලා කියන්නේ හමද මස්ද ලේද නහරද මේ කනබුන ආහාර නිසා හැදෙන රූපේ නේද ආහාර නැතිවෙනවා නේද කියලා බලනවා. මේ විදිහට රූපී ඇතිවීමට හෝ බලමින් නැතිවීමට හෝ බලමින් ආහාර නිසා ඇතිවිලා ආහාර නැති වෙනකොට නැතිවෙනව නේද කියලා නැතිවීමට හෝ බලමින් බලනවා. ඊට පස්සේ මෙයා දන්නවා මේ රූපය පිරිසිඳ නොදැක්කොත් අද මේ ආහාරයෙන් හැදුණු රූපය කියන්නේ ආහාරය මිසක ඒක මම නෙමෙයි කියලා පිරිසිඳ නොදැක්කොත් මම කියන අදහස ඇති වෙලා රාග දේශ මොහ ඇති වෙලා මතුවට ආපහු මේ වගේ රූපය හැදෙන හැටි දන්නවා. වර්තමාන ආහාර ප්‍රත්‍ය දකින්නවා. ඒ ප්‍රත්‍ය නිරෝධය නොදකින්කොට අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යෙන් ආපහු මේ ආහාරය හදනවා කියලා දන්නවා. මේ විදිහට රූපය ඇතිවීම නැතිවීම බලනවා. බලමින් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් බලනවා.